මිළඟට හර්ෂද සිල්වා මන්තුමා, ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා. ඊට ප්‍රථමයෙන් මූලාසනයට වේලු කුමාර මන්තුමා.
ගරු අර්ෂද සිල්වා
ඇමතුමා, මේ අද මලික් සමරික ඇමතුමාගේ අමාත්‍යාංශයත් මනු ගණේෂන් ඇමතුමාගේ අමාත්‍යාංශයත් පිළිබඳ සාකච්ඡා කරන්න ලැබීම පිළිබඳව සන්තෝෂ වෙනවා. මම මනු ගණේෂන් ඇමතුමාගේ අමාත්‍යාංශය ගැන තමයි අද මගේ අවධානය යොමු කරන්න. නමුත් ඊට කලින් මේ බිඔය ආයතනය සම්බන්ධයෙන් වචනයක් කියන්න ඕනේ. ඒ ආයතනයට බොහෝ දෙනා නොයෙකුත් විවේචන එල්ල කරාට ඉතිහාසයේ වැඩිම ආයෝජන ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ 2018 කියලා අමාත්‍යාංශය විසින් ඒ නිවේදනය නිකුත් කරලා තියෙනවා. අපිට හැම වෙලාවම විවේචන ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් මං හිතන්නේ අපි තේරුම් ගන්න ඕනේ අමාරු අවස්ථාවක, ලෝකයේ බොහෝ රටවල් ආයෝජන ලබා ගන්න උත්සාහ කරන අවස්ථාවක රජය විසින් ආයෝජකයන්ට කලින් රජය හරහා දීලා තිබිච්ච ආයෝජන ඒ දිරිගැන්වීම් අයින් කරලා තිබිච්ච අවස්ථාවක බොහෝ විට මේ කාර්යය සාර්ථකව කරගන්න ලැබීම සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී ඔක්තෝබර් මාසේ 26 වෙනිදා අපේ ආණ්ඩුව නීත්‍යානුකූල නැවෙන විදියට ගෙදර ආරින්න කලින් ජනාධිපතිතුමා ආයෝජන සභාපති BOI එකේ සභාපතිතුමාවත් ඒ විදියට ගෙදර ඇරියා. දුමින්ද්‍ර රත්නායක මහත්මයා, ඔහුටත් අපේ ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමන්න ඕනේ. ඔහු ස්වේච්ඡාවෙන් ඉතාමත්ම හොඳ කාර්යභාරයක් ඉටු කරා. ඒ වගේම අධ්‍යක්ෂක ජෙනරාල් දුමින්ද ආරියසිංහ මහත්මයාවත් පනලා දැම්මා. මන් දන්නේ ඒක නීත්‍යානුකූලද නැද්ද කියලා. එතුමාටත් මේ අවස්ථාවේදී අපේ ස්තුතිය පිරිනමන්න ඕනේ. අපේ නලින් බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යතුමා කිව්වා එක මේ තෙල් පිහිර පහදුවක් ගෙනාවා, ඊටත් වඩා ලොකු තෙල් පිරි පහදුවක් ගෙනාවා ගේන්න බලාපොරොත්තු වෙනවා කියලා. මම එතුමාට යම්කිසි අනුතුරු ඇඟවීමක් මම මෙතන කරන්න කැමතියි. ඔව්, අපි ඒවා ගේන්න ඕනේ. නමුත් මේවායින් සම්බන්ධයෙන් පාරිසරික හානි පිළිබඳව අපි ඉතාමත්ම දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද මේ හරහා මේ මොනවාද මේ එයා පොලියුෂන් සහ මේ මූදේ ඒ පොලියුෂන් වෙන්න පුළුවන් මේවා වෙලා තියෙනවා. ඒ නිසා ඉතාමත්ම ප්‍රවේශම මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ. මං එතුමාට මේ කියන්න කැමති නලින් ඇමතුමා, මම ඔබතුමාට කියන්න කැමති අලුත් ජාතියේ ඊළඟ පරම්පරාවට අවශ්‍ය වෙන ආයෝජන ගේන්න උත්සාහ කරන්න. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් බැටරි තාක්ෂණය තමයි ඉස්සරහ ඉදිරියට යන්නේ. දැන් මම මෙතන මේ පාර්ලිමේන්තුවේ කතාවක් කරා දැන් සති දෙකකට කලින් ග්‍රැෆීන් පිළිබඳව. දැන් ලිතියම් මායිනකට වඩා ග්‍රැෆීන් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඊළඟ ජෙනරේෂන් එකේ බැටරි තියෙන්නේ ග්‍රැෆීන් බැටරි. ලංකාවේ තමයි ගරු ඇමතුමා 99.6% පිරිසුදු ග්‍රැෆයිට් තියෙන්නේ. එතකොට ඒ කාලේ තෙල් වලින් රටවල් දියුණු වුණා නම් ඒ හරහා රිෆයිනරි දැම්ම නම් ඊළඟ පරම්පරාවේ දියුණු වෙන්නේ තෙල් වලින් නෙමෙයි. ඊළඟ පරම්පරාවේ දියුණු වෙන්නේ බැටරි වලින්, ග්‍රැෆීන් බැටරි වලින්. ඒ නිසා අපි පොඩ්ඩක් ඉස්සරහ හිතන්න ඕනේ. ගිගා ෆැක්ටරි වගේවා ටෙස්ලාත් එක්ක සාකච්ඡා
කරන්න. නලින් බණ්ඩාර නියෝජ්‍ය ඇමතුමා,
වන්දනවා. ගරු ඇමතුමනි, ඇත්තටම මේ තෙල් පිරිපහදුව නවීන තාක්ෂණයෙන් හෙවි තෙල් පිරිපහදුවක් තමයි නිර්මාණය වෙන්නේ. අනිත් කාරණේ තමයි අපේ ඕමාන් තෙල් ඇමතුමත් කිව්වේ 2050 වෙනකොට තෙල් අවශ්‍යතාවයට වඩා මේ බයි ප්‍රොඩක්ට් වල විශේෂයෙන් පෙට්‍රෝකෙමිකල් ඒ වගේම ෆර්ටිලයිසර් පැත්ත ගැන තමයි වැඩි අවධානය යොමු කරන්න දිනුනේ කියලා අවධානය කරා. ඒ වගේම ඔබතුමාට කියන්න ඕන මේ පරිසර වාර්තා ගැන කියද්දී අපි අනිවාර්යෙන් ඒ පරිසර වාර්තාව දෙන නිර්ණායක සපුරිය යුතුමයි මේ කර්මාන්තකරුවා. ඒ මත තමයි මේ කිසුම් ලැබිලා තියෙන්නේ.
ඒක හරි.
මම
කියන්නේ අපි පරිවර්තනය වෙන්න එපා. අපි හැමදාම කියන්නේ අපි සරල භාණ්ඩ නිර්මාණය නිෂ්පාදන සරල භාණ්ඩ වල ඉඳන් සංකීර්ණ භාණ්ඩ වලට නිෂ්පාදනය කරනකොට තමයි අපිට මේ ඒ අලුත් දේවල් ගැන හිතන්න වෙන්නේ. එතකොට අපිට අවුරුදු 50කින් නැවතින දෙයක් නෙමෙයි, ඊළඟ අවුරුදු 50 100 තියෙන දෙයක් ගැන අපි අවධානය වැඩිපුර යොමු කරන්න ඕනේ කියලා මම එතුමාට මගේ කාරණික අවධානය යොමු කරන්න කියලා කියනවා. ඔවුන් දෙදෙනාම ඉතාමත් හොඳට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. Now, Honorable Member, I want to talk about Honorable Manakanishan's ministry, particularly the Office of the Missing Persons. You see, this is something that we agreed to in the 30-1. And I would like to read something that Honorable Mangala Samaravira had written, and I'd like to table this in this house today. The truth about the Geneva Human Rights Council resolution, and I'll tell you why that is important. There's been a lot of loose talk that we must get out of the UN resolution, that this was done without the approval of the highest in the land. And I'm, you know, it is unfortunate that these kinds of things are happening in this country today. Because I know for a fact, when I led the delegation in 2017 to Geneva, I had the express approval of everyone, including the President and the Prime Minister and the Minister of Foreign Affairs, to go ahead and roll over the resolution as 34-1. And 40-1 is nothing but reenactment or rolling it over again. And I want to read a paragraph by Honorable Samaravira. The decision to request for a technical procedural rollover this year was taken after consulting both His Excellency the President and the Prime Minister in February 2019 ahead of the organizational meeting of the 40th session of the Human Rights Council on the 16th of February 2019. So either the President is trying to mislead the people or Mangala Samaravira is trying to mislead the people. If that is the case, this is a serious matter. Right, and this I'm tabling this document in this house, and I want it in the hands of. Instructions pertaining to co-sponsoring were merely conveyed to Sri Lanka's PR in UN in Geneva, Ambassador A.L.A. Aziz, by Mr. Thitavala, Secretary General of the Secretariat for Coordinating Reconciliation Mechanisms, which comes under the Prime Minister's office. The SCRM was formed by the Cabinet of Ministers in 2016 for the overall coordination of reconciliation activities, including implementation of Resolution 30-1. The Minister of Foreign Affairs, Tilak Marapan, was also fully aware of these instructions, which were conveyed by him to Ambassador Aziz as well. Minister Marapan had also asked Ambassador Aziz to coordinate matters with respect to the resolution with Mr. Thitavala and had kept the secretary to his ministry, Ravinath Aryasinghe, informed. So, and I must say what I know about Ambassador Aziz. He's a very respected foreign service officer. He has been serving this nation for, I'm sure, more than 25, 30 years at very senior positions, including ambassador. And to direct, unsubstantiated allegations at him, and to say that he must be recalled, and some member of this house even went to the extent of saying that he must be arrested. You see, what are we trying to achieve here by trying to mislead the people of this nation? And if not for the 30-1 resolution, which was rolled over in 2017 and rolled over again in 2019, there will be an office for the missing persons. And that is what I want to focus my attention on today. The office of the missing persons is something that is sorely needed in this country. And the resolution very clearly states the establishment of the OMP to undertake the humanitarian and compassionate task of determining the fate and whereabouts of the missing, along with the history of all our past conflicts and crises. එතකොට ගරු සභාපතිතුමනි අද අපි මේ අතුරුදන් වූ තැනත්තන්ගේ කාර්යාලය පිළිබඳව කතා කරනකොට ඇයි මේ කාර්යාලය ස්ථාපනය කරේ? අද ජනාධිපතිතුමා කියන විදිහට මේ 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 රෙසලූෂන් එකෙන් අයින් වෙනවා නම් මේක කරේ මේ මේක රටට හොඳ දෙයක් නෙවෙයි නම් එහෙමනම් මේ ඔෆිස් ඔෆ් ද මිසින් පර්සන් එක වහන්න ඕනේ. Then we have to close down the office of the Aturudhang Vidyange Karyal. Janapatuma ke mangahano eka. Janapatuma kiyanne ehema nan me api me resolution eka assankare meka kare obatuma ke anumatiya noy nan ehema nan otuma obatumaata puluwan garu janadhipathumane obatumaata ma ithamath ona kamin kiyanne obatumaata puluwan kiyanna me Aturudhang uwange karyalaye heta wahala daanda kiya. You can do that. So therefore I think we have to go beyond petty politics. මේ ඡන්දයක් බලාගෙන මේවා කතා කරන්න බෑ. ජනාධිපතිතුමාට සමහර විට මාත් එක්ක අමනාප වෙන්න පුළුවන් මම මේවා කිව්වට. සමා වෙන්න ඔබතුමාට මම මේක මෙහෙම කිව්වට. මොකද අපි තේරුම් ගන්න ඕනේ මේක අපිට ඉතාමත්ම අත්‍යවශ්‍ය දෙයක් කියලා. දැන් මම හොයලා බැලුවා. ඔබතුමා තමයි එවල තියෙන ෆයිල් එකක් ඒකේ ඇප්ලිකේෂන් 14,000ක් තිබිලා තියෙනවා අතුරුදහන් වුවන් පිළිබඳව. දැන් මම ඇහුවා අතුරුදහන් වුවන්ගේ කාර්යාලයේ ප්‍රධානීන්ගෙන් දැන් දැනට වැඩ පටන් අරන් තියනවාද කියලා. ඔවුන්ක ඔව් කියලා. මං කව දැන් කීයක් ඇවිල්ලා තියනවාද ඇප්ලිකේෂන්? ඇප්ලිකේෂන් 15000ක් විතර ඇවිල්ලා තියෙනවා. ඒ ඇප්ලිකේෂන් 15000න් 14000ක් කියලා තියෙන ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා. එහෙමනම් මං විශ්වාස කරනවා ජනාධිපතිතුමාටත් ඕනකම තියෙනවා මේ වැඩේ ඇත්ත වශයෙන්ම කරගෙන යන්න. හරි කවුරු හරි දෙන ලනු කණ්ඩ එපා ජනාධිපතිතුමා. ඔබතුමාත් එක්ක අපි එකතු වෙලා මේ ආණ්ඩුව හැදුවේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාටම එකසේ සලකන්න. එතකොට එහෙමනම් ඒකට නම් අපි මේ රෙසලූෂන් එක පාස් කරලා තියෙන්නේ. ඔබතුමාට ඇත්ත වශයෙන්ම කල්පනා කරලා බලන්න වෙනවා ඔබතුමාට මේ උපදෙස් දෙන්නේ කවුද? කවුද මේවා ඔබතුමාට කියන්න කියලා. ඉතින් ඒ නිසා මන්නාරමෙන් 346ක් මාතලෙන් 141ක් මාතරෙන් 279ක් මොනරාගලෙන් 4ක් මුලතිව් වලින් 526ක් නුවරඑළියෙන් 8ක් පොළොන්නරුවෙන් 358ක් පුත්තලමෙන් 42ක් ත්‍රිකුණාමලෙන් 1505ක් වවුනියාවෙන් 607ක් මේ ඇප්ලිකේෂන් ඇවිල්ලා තියෙනවා මේ ඊයේ පෙරේදා. එතකොට මේකේ සිංහල මිනිස්සුන් නැති වෙච්ච ඒවා විතරක් නෙමෙයි මුස්ලිම් මිනිස්සු නැති වෙච්ච ඒවා විතරක් නෙමෙයි දෙමළ මිනිස්සු නැති වෙච්ච මේ ඔක්කොමලා මේකේ තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක ලෝකෙත් එක්ක එකඟ වුණේ අපි සියලුම දෙනාට එකසේ සලකන්න ඒ අවශ්‍ය අඩිතාලම හදාගන්න එක හැන්දෙන් බෙදන්න. දැන් බලන්න කී දෙනෙක් අතුරුදහන් වෙලා තියෙනවද කියලා මම බොහෝ දෙනා අහනවා. දැන් පරණගම කොමිසමේ තියෙනවා පැමිණිලි 21000ක් තියෙනවායි කියලා. ඊළඟට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ තියෙනවා 2016 වෙනකොට 16000ක් කියලා. මේකෙන් කියනවා 5100ක් අපේ හමුදාවේ සමාජිකයන් කියලා. මම හලුනුත් කියලා තියෙනවා අදත් කියනවා හෙටත් කියනවා ඒ දෙමළ වෙන්න පුළුවන් සිංහල වෙන්න පුළුවන් මුස්ලිම් වෙන්න පුළුවන් හැම අම්මටම තියෙන එකම දුක.
අන්ඩර්බල් මනෝ ගණේෂන්
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පෙනී සිටියා මේ වෙනුවේ. හරි පෙනී සිටියා කිව්වා මේ අතුරුදහන් වෙච්ච කට්ටිය හොයන්න ඕනේ කියලා. එක පාට එතුමාට ඒව අමතක වෙලා ඡන්දයක් ළඟිනකොට මොකද්ද මේ ලැජ්ජ නැති වැඩේ? එක දෙයකට පෙනී ඉන්නවා නම් දිගට මේ දේ වෙනුවෙන් පෙනී ඉන්න ඕන. ඉතින් එහෙමනම් මේකේ සමහරු කියනවා මේක මේ මැරිච්ච කොටි සංවිධානයේ ත්‍රස්තවාදීන්ට දෙන්න හදන දෙයක් කියලා. එහෙම නැහැ. මේක 1983 ඉඳලා 2009 වෙනකන් යුද්ධයේ අතුරුදහන් වෙච්ච සියලුම දෙනාට දකුණ කැරලි වලින් සහ අනිත් සිවිල් කෝලාහල වලින් අතුරුදහන් වෙච්ච සියලු දෙනාට අදාළ අනිත් අතුරුදහන් වෙච්ච ඕන කෙනෙක්ට මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න පුළුවන්. මේක හමුදාවේ වෙන්න පුළුවන් හමුදාවේ නොවෙන්න පුළුවන්. නමුත් සියලුම අතුරුදහන් වෙච්ච අම්මලාට ඒ දරුවන් ගැන තියෙන එකම දුක දෙමළ අම්මලාට වෙනම දුකකුත් මුස්ලිම් අම්මලාට තවත් දුකකුත් සිංහල අම්මලාට තවත් දුකකුත් නැහැ. අපේ රටේ අපි අනාගතය ගැන කතා කරනවා අපේ රටේ ඉන්වෙස්ට්මන්ට් ගැන කතා කරනවා අපේ රටේ අපනයනය ගැන කතා කරනවා මේවා ඔක්කොම දාලා කුණුබක්කියක දාන්න කුණුබක්කිය දාලා කුණුබක්කිය ගිනි තියලා දාන්න. මොකද ඔය එකක්වත් අදාළ වෙන්නේ නැහැ මේ රටේ සාමය අපිට ඇති කරන්න බැරි නම්. අපිට මට මතක් වෙනවා අර ප්‍රින්ස් අල් හුසෙන් මාත් එක්ක දවසක් කියපු කතාව. එතකොට මට කිව්වා අන්ඩර්බයි මිනිස්ටර් why do you think it is so important that you reconcile the past issues? Why is it important that you work with the global community? Because I tell you, because as an economist you will understand. And I recall we were having lunch with Honorable Mangalaswamy. He said that is because an investor is looking not for 3 years. An investor is looking for a 30-year horizon. And if you are looking for a 30-year horizon, you must ensure that the foundation is laid now that we won't have any race riots again. Right? That is what is number one.
Tourism.
For, yeah, exactly. Tourism and everything. So there is no point, Honorable Malik Samarawickrama, talking about investment if we can't talk about and agree on both sides of the aisle that what is needed here is to ensure that we have a sustainable peace. Right? And that is why the Office of the Missing Persons is so important. And I take my hat off. I really do. And I really admire the work of these people. Mr. Salia Piris, President's Council, Chairperson, Mr. S.K. Lienage, Commissioner, Dr. Nimalka Fernando, Commissioner, Dr. Kanti Pille, Venthan, Commissioner, Mr. Jatipa Punyamurthy, Commissioner, Mr. Mirak Rahim, Commissioner, Major General Mohanty Piris, Commissioner. These people, these are coming from different communities, but are focusing on one thing, right? So why it is important, Honorable Chair, that we all rally around and say we are going to continue with the process that we started in 2015 is because that is important that we treat every person in this country the same way. That is because we are willing to take on the responsibility to undertake the investigation that is necessary to find out what happened to these people. මොකද මේකේ recommendation එකක් තියෙනවා. Interim report එකේ 2018. One of the recommendations, interim relief proposal. දැන් මේ මිනිස්සු නැති වෙලා. මේ මිනිස්සුන්ගේ පවුල් වලට ජීවත් වෙන්න විදියක් නැහැ. එතකොට කොහොමද ඒ කට්ටිය ජීවත් වෙන්නේ? Death certificate එකක් නැත්තම් ඒ කට්ටියට compensation ගන්නත් බෑ. ඒක තමයි මේ ආණ්ඩුවෙන් ගෙනාවේ certificate of the missing people කියලා එකක්. හරි? ඒකේ තියෙනවා මොකද්ද කරන්න ඕනේ? Interim relief proposal. The OMP makes the following recommendations to the government for immediate policy formulation and implementation. පළවෙනි එක තියෙන්නේ මොකද්ද? Financial aid program. Implementation of a financial aid program to provide a monthly living allowance of 6,000 to the surviving spouse, children and or surviving parents of a missing or disappeared person who has no permanent income. මේක වැරදිද? ඒකටත් සමහරු චෝදනා එල්ල කරා. ඒ අතුරුදහන් වුවන්ගේ ජීවත් වෙන්න බැරි දෙමව්පියන්ට දරුවන්ට රුපියල් 6000කට මාසික ඉන්ටර්ම් අලවන්ස් එකක් හැටියට දෙන්න කියලා. හරි? ඒක අපි දුන්නා. මේ පාර බජට් එකෙන් මම සන්තෝෂ වෙනවා. මේ පාර බජට් එකෙන් රුපියල්
Honorable Minister you have 2 more minutes.
I took
including his time.
His time?
Yes.
Sir. Can somebody else give me some time? Right? That we gave
Okay.
5 minutes. Thank you. Right? So we set aside, we allocated 500 million rupees in the 2019 budget to provide this 6,000 rupees per family per month. Right? And that is a recommendation of the Office of the Missing Persons. And we have done that. but they also say that there are many challenges that prevent families of the disappeared and missing from obtaining what is called COA, that is a certificate of absence. And the OMP is currently engaged in efforts to addressing these challenges. Right? So there.
Honorable Minister, already Honorable Sujiva Sen Singh and time already taken. Then you have to finish another 2 minutes time.
All right. Thank you, sir. So there are other recommendations that have been made. For instance, to give debt relief, right? Particularly people who are really suffering, having taken microfinance loans and so on. And also to somehow connect them with the Enterprise Sri Lanka loan scheme and all that. So I'm indeed happy that we are able to take these recommendations and have begun to implement those. So therefore, Honorable Chair, what we have started to do, we must continue. We must continue. And whatever political objections, whatever spokes in the wheel that we may encounter, we must have the resolve as members of this House to agree. We may disagree on various things, but we must all agree on the fact that justice must be undertaken. And what we agreed to, that includes the president of this land, we will implement. And essentially, what I'm talking about is the four things the establishment of the Office of the Missing Persons, which we have already done, and I'm glad it is progressing well. The creation of the Office of the Reparations. And also let me tell you, just because a person gets 6,000 rupees a month does not mean that when the reparation is calculated that what they got as interim is going to be taken in, and therefore the reparation cannot be given. So reparations is a separate thing. And what is being given is an interim relief.
Honorable Minister,
please. Yeah, I'm finishing. Up. The third thing is the Truth and Reconciliation Commission. And finally, a judicial mechanism that is a Sri Lankan within the constitution of this country, and not, and I repeat, not an international one in which there would be participation of external actors. Now, let me conclude that this whole politicization of the Geneva Resolution and the mud that is being thrown must stop, because this is something that is absolutely essential, without which there is no point in talking about investment and exports in the future. Thank you very much.
Thank you, Honorable Minister. Honorable Ranjit D. Soysa.
Namaste, Murasane Garu Mantrithumani. අද දවසේ විවාදයට ගැනීම ගරු මලික් සමරවික්‍රම අමාත්‍යාංශයේ අමාත්‍යාංශයත් ගරු මනෝ ගණේෂන් අමාත්‍යාංශයේ අමාත්‍යාංශයත් පිළිබඳව වැය ශීර්ෂයේදී අදහස් දක්වන්නට අවස්ථාවක් ලැබීම පිළිබඳව පළමුවෙනි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම රටමැද කඳුකරේ ජීවත් වෙන ඒ පළාත් නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට මනෝ ගණේෂන් අමාත්‍යාංශයේ අමාත්‍යාංශයේ කටයුතු පිළිබඳව යම් ආකාරයක සෑහීමකට අපි පත් වෙනවා. ඒ තුමා විශාල උත්සාහයක් ගන්නවා. ඒ ජාතීන් අතර යම් සුහදතාවයක් ඇතිකර වීමටත් ඒ වගේම ඒ අයගේ උන්නතිය සඳහා යම් ක්‍රියාමාර්ගයක් ගැනීම කටයුතු කිරීම පිළිබඳව අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම බොහොම අවබෝධයකින් යුක්තව ඒ සම්බන්ධව කටයුතු කරන ඇමතිවරයෙක් හැටියට අපි එතුමාගේ වැඩ කටයුතු වල සහයෝගය දිය හැකි අවස්ථාවල සහයෝගය දීමර කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. විශේෂයෙන්ම මම නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික්කයේ වසර 150කට අධික කාලයක ඉඳලා වතුකම්කරු ජනතාව බහුල වශයෙන් ජීවත් වෙන පළාතක්. විශාල ප්‍රමාණයක් වතුකම්කරු ජනතාව ඉන්න. මම නියෝජන රක්වාන මැතිවරණ කොට්ටාසයේ පමණක් වතුකම්කරු ඡන්ද පමණක් සුළු ජාතික ඡන්ද දෙමළ සහ මුස්ලිම් ඡන්ද 27,000කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. හැබැයි මේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉතාමත්ම සෝචනීය මට්ටමක තියෙන්නේ. මේක අපි හැමදාම මේ අමාත්‍යාංශ වෙලාවේ වැවිලි කර්මාන්තය ගැන කතා කරන අවස්ථාවේ මේ ප්‍රකාශ කරනවා. අවුරුදු 150කට ඉස්සෙල්ලා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් හදලා දීපු අර නිවාසවල තවමත් මේ අය ඉන්නේ වැඩි පිරිසක්. ඒවා හැම එකම වහලවල් දිරලා ගිහිල්ලා. හවසට හඳ එළිය පේනවා. වැස්ස වෙලාවට ගඟවයි ගේමදින් ගලාගෙන යන්නේ. මෙයා කිසිම සෞඛ්‍යාරක පහසුකම් නැහැ. වැසිකිලි පහසුකම් නැහැ. මේක තමයි බහුතරයක් තත්ත්වය. ඊළඟට ඒ අයගේ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ගත්තත්, වතුකරේ දෙමළ සහ මුස්ලිම් දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ගත්තත් ඒක ඉතාම සෝචනීය මට්ටමක තියෙනවා. එක්වරක මම මේ පාර්ලිමේන්තුවේදී මගේ අවධානය යොමු කළා රත්නපුර දිස්ත්‍රික්කයේ මේ වසර 100කට අධික කාලයක් තුර එකම දමිළ භාෂාව කතා කරන දරුවෙක්වත් වෛද්‍ය විද්‍යාලයට හෝ ඉංජිනේරු විද්‍යාලයට රත්නපුර දිස්ත්‍රික්කෙන් ගිහිල්ලා නැහැ කියලා. මේක තමයි සෝචනීය තත්ත්වය. මේ සම්බන්ධව අමාත්‍යාංශ හදලා ප්‍රතිපාදන වෙන් කරලා ඒ කටයුතු කරත් ඒ අයගේ ජීවන තත්ත්වය ඉතාමත් පහළ මට්ටමක දෙන ගමේ අපේ දරුවෝ ජීවත් වෙන මට්ටමන වත්තේ දරුවන්ට ජීවත් වෙන අවශ්‍ය පහසුකම් රජයක් විසින් සලසල නැහැ. ඉතින් මේක කාලයක් තිස්සේ දිගටම ආණ්ඩු කරපු උදවිය වගේ කිතු වෙනා වගේම අමාත්‍යාංශ වෙනම හදලා ඒ සම්බන්ධව කටයුතු කරනවා නම් ඒ සම්බන්ධ වගකීමක් යොමු යුතුයි. එක එක කාලවකවානු වලට එක එක ඇමතිවරු ඒ විෂයන් බාර ගන්නවා. බාරගත තමන් ඉන්න දිස්ත්‍රික්කවල පමණක් යම් යම් සංවර්ධන වලට මුල් තැන දීම නිසාම රටේ අනිකුත් පළාත්වල අනිකුත් ජාතීන්ට දෙමළ සහ මුස්ලිම් ජනතාවට බරපතල අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. අද මේ අය ජීවත් වෙන්නේ එදා දීපු ලයින් කාමරවල. මේ අය ජීවත් වෙන්න බෑ. වතුවල කෙළවරවල ඉතුරු වෙච්ච පුංචි පුංචි බිම් කඩවල් වල පුංචි පුංචි ගෙවල් හදාගෙන කිසිම සෞඛ්‍යාරක්ෂ පහසුකමක් නැතුව ඉතාමත්ම දුක්ඛිත ජීවිත ගත කරනවා නම් මේ අමාත්‍යාංශ බාරව මෙයාට මුදල් ප්‍රතිපාදන වෙන් කර රජයේ වගකීමක් කරනවා. ඒ සඳහා දැඩි අවධානයක් යොමුන කටයුතු කිරීම. හැබැයි අපි මේ අයගේ වාර්තා බලනකොට මනෝ ගණේෂන් ඇමතුමාගේ අමාත්‍යාංශර ඒ තරම් මහා ලොකු මුදලක් එහෙම වෙන් කරලා නැහැ වැඩ කරන්නේ. එතුමාට මේ ජාතීන් අතර සුහදතාවය ඇති කරනවා කියන්නේ අපි අතර සිංහල සහ දෙමළ අපි අතර සිංහල සහ මුස්ලිම් අපි අතර මේ එකිනෙකා පේන්න බැරි එකිනෙකා ගහමරා ගන්න තත්වයක් නැහැ. එහෙම දෙයක් තියෙනවට කැමති සමහර උදවිය ඉන්නවා, සමහර නායකයෝ ඉන්නවා. හැබැයි අපි අතර ගමේ සාමාන්‍ය තත්ත්වය ගත්තාට පස්සේ සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු අතර ගහමරා ගන්න වෛරයක් කේන්තියක් නැහැ. ඒ මිනිස්සුන වෙලා තියෙන්නේ මේ සංහිඳියාව ඇති කරන එක නෙමෙයි. ඒ මිනිස්සුන ජීවත් වෙන්න ඕනකට පහසුකම් ටික හදලා දෙන්න ඕන. ජීවත් වෙන ඉඩමක් දෙන්න ඕන, ගෙයක් හදලා දෙන්න ඕන, බොන්න වතුර දෙන්න ඕන, ලෙඩර බෙහෙත් ටික තියෙන්න ඕනේ, ළමයින්ට ඉගෙන ගන්න තියෙන්න ඕනේ, රැකියා ලබා ගන්න සමාජ අවස්ථා තියෙන්න ඕනේ. අනිත් මිනිස්සුන්ට වගේ තමන් කැමති භාෂාවෙන් කටයුතු කරන්නත් තමන් කැමති ආකාරයට සමාජයේ අනිකුත් පුරවැසියෝ වගේ ජීවත් වෙන්න තියෙන අයිතිය තහවුරු කිරීම පමණයි රජයකින් කරන්න තියෙන්නේ. ඔය වතුකරේ කිසිම මේ දමින සහෝදරෙක් ඒ කිසිම කණ්ඩායමක් ඉල්ලන්නේ නැහැ වෙන රටක්. ඊළම් ඉල්ලන්නේත් නැහැ. ඒ අයලන් ජීවත් වෙන 5-10ක් දෙන්න. ඒක විතරයි ඉල්ලන්නේ. ඉතින් නමුත් මේ ටිකවත් දී ගන්න බැරි මට්ටමකට ආණ්ඩුව පත් වෙලා තියෙන එකත් ඒ සම්බන්ධව අවධානය යොමු නොකිරීම සම්බන්ධවත් පළමුවෙන් අපේ විරෝධය සහ කනගාටුව අපි ප්‍රකාශ කරනවා. ඒ වගේම මතක් කළ යුතුයි 94 බලයට පත් වෙච්ච චන්ද්‍රිකා බණ්ඩාරනායකමතිනි නායකත්වයෙන් බලයට පත් වෙච්ච රජයෙන් තමයි ඉස්සෙල්ලම වතුකරයට විදුලිය දෙන්න තීන්දුව ගත්තේ. ඉස්සර වතු වලදී උපසංස්කෘතියක් වතු කළමනාකාරව යටතේ වෙනම අධිරාජ්‍යයක් තිබුණේ. හැබැයි අද වත්තරාසු ගැන විදුලිය දීලා මාර්ග හදලා ජලයේ දෙන යම් ආකාර පහසුකම් දීලා දෙන එහෙම තීන්දුවක් කරනවා ක්‍රියාත්මක කරනවා. සමහර අය මහින්ද රාජපක්ෂ මැතිතුමාට කතා නම් මහින්ද රාජපක්ෂත් දිනන්න අපි දෙන්නේ නැහැ කියනවා. අපි අපේ ඡන්ද විරුද්ධව ඒ රටෙන් භාගයක් ඉල්ලන රටෙන් කෑල්ලක් කඩා ගන්න හදන දෙමළ ජනතාව රටල ඡන්ද ගන්න ඡන්ද වලට කරන ආමන්ත්‍රණයක්. හැබැයි අපි පැහැදිලිව වතු කරේ ජීවත් වෙන සිංහල මන්තිවරු හැටියට අපේ ප්‍රදේශවල දෙමළ ජනතාවට පහසුකම් අපි අපේ ආණ්ඩු තියෙන කාල සීමාව ලබා දුන්නා. ඒ අය ගැන ඔය කියන ආකාරයේ බරපතල විරෝධයක් කර ප්‍රතිවිරෝධයක් නැහැ. රට මැද ඉන්න කඳු කරේ ඉන්න මධ්‍යම කඳු කරේ ඉන්න ජනතාව වෙන ආණ්ඩු වෙන රටවල ඉල්ලන්නේ නැහැ. ඒක මේ උතුරු මිනිස්සු ඉල්ලන්නේත් නැහැ. සමහර අය මේ ජාතිවාදීන් කීප දෙනෙකුට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ தත්ත්වය ඇති කරලා ඊළඟ සැරේ පාර්ලිමේන්තුවට එන්න පාර්ලිමේන්තුව ඇස්සේ මේ ටික කතා කරනවා. ජාතිවාදී අවශ්‍ය වෙනවා. ගිය කොළඹ රෝයල් කොලෙජ් එකේ ජීවත් වෙන කොළඹ කුරුඳුවත්තේ කතා කරන්නේ උතුරේ ඡන්ද ගැන. එහෙම වාතාවරණයක් රට තුළ තියෙද්දි අපි මනෝගණිෂණ ඇමතිතුමන් ඉල්ලීම කර ඇත්තන ඔබතුමා හරියාකාර මේ සංඛ්‍යාලේඛන වාර්තා ගෙන්න ගන්න. රත්නපුර වගේ දිස්ත්‍රික්කවල, කෑගල්ල වගේ දිස්ත්‍රික්කවල, මොනරාගල නුවර මාතලේ වගේ දිස්ත්‍රික්කවල, නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල මේවා ගෙන්නගෙන මෙන්න මේ තියෙන ප්‍රශ්න වලට විසඳුමක් ලබා දීමට හැකි ජාතීන් අතර සමතන ජාතීන් අතර හරියට බලන තත්වයක් ඇති කරන්න ඔය කියන තරමේ සංහිඳියාව කඩවීමක් හෝ මේ වෙනත් තත්වයක් රට තුළ නැහැ. ඉතින් මේ තත්වය පිළිබඳව ඔබතුමා අවධානය විශේෂයෙන්ම මේක දේශපාලන වශයෙන් නෙමෙයි මතු උපදින ආත්මයකට හරි පින් සිද්ධ වෙන දෙයක් අපි බෞද්ධ හැරි අපි කියන්නේ ඒ ළමයින්ට ඉගෙන ගන්න අවශ්‍ය කරන පහසුකම් ටික දෙන්න. ඒ ළමයින්ට ඉගෙන ගන්න පෞල් පරිසරයක් හදන්න. සමාජ පරිසරයක් හදන්න. මෙන්න මේ ප්‍රශ්නේ විසන තාක්කල් කොච්චර සංහිඳියා අමාත්‍යාංශ හැදුවත්, Hindu පුණ්ඩුත්ථාපන අමාත්‍යාංශ හැදුවත් ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුමක් ලැබෙන්නේ නැත්නම් ඒක බරපතල ගැටුවක්. අද මේ වෙනකොට වතු වැවිලි ආර්ථිකය කඩාගෙන වෙහෙලා. ඒ වැවිලි ආර්ථිකය කඩවෙද්දී මේ මිනිස්සු තුන් වෙලක් කන්න නැහැ. මේක තමයි ඇත්ත தත්ති. මේ සම්පූර්ණ ආර්ථික වශයෙන් දිලුම්දන් බර වතුකම් කරු ජනතාවපත් වෙලා මෙන්න මේ தත්ත්වයන් පිළිබඳව හැකිය ආකාරයෙන් අවධානය යොමු කළා මනෝගණේෂ නැමතුමා කටයුතු කරා. ඒ අතරේ තරඟ තියෙනවා එක එක අවස්ථා තියෙනවා. ඒවත් හොඳයි. එකිනෙක හඳුනා ගන්න. හැබැයි ඉතින් හුඟක් වෙලාවට රටේ ඉන්න සිංහල මිනිස්සුන දෙමළ පුළුවන් වතුකරේ ඉන්න හැම දෙමළ මිනිස්සුන්ම සිංහල කතා කරන්න පුළුවන්. ඉතින් මේක මේ භාෂාව පිළිබඳ ප්‍රශ්නයක්. භාෂාව ගැන මරන්න හදන්නේ නැහැ. එහෙම මරන්න හදපු කාලයක් තිබුණා. මරවන්න හදපු කාලයක් තිබුණා. ඒ නිසා මේයි බලාපොරොත්තු වෙන මේක උපයෝග කරගෙන මහින්ද රාජපක්ෂ යන ජාතිවාදියෙක් මහින්ද රාජපක්ෂත් සුළු ජනතාව නැත්. මේවා නිකන් අනවශ්‍ය දේවල්. ඒව අවශ්‍ය නැහැ. ඒවා කියලා හදාගන්නේ තමන්ගේ ඊළඟ දේශපාලන ආයෝජනයක් ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න මේ හදන්නේ. ඒ නිසා ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි අපි හිතනවා අපි බලාපොරොත්තු වෙනවා මේ අයවැයෙන් මේවා ඇහුම් කන්දිර මේ අධ්‍යයනය කළා මේ සම්බන්ධ සැබෑ තොරතුරු අරගෙන මනෝගණේශ නැමැතිතුමාගේ මහපොළොවේ පය ගහලින් නැමැතිවරයෙක් මේ ආණ්ඩුව තුළ කමන්නේ හිටියට ඉන්න ගමන් ටික ක්‍රියාත්මක යම් තමන්ගේ වර්ගයාට දුක් විඳින මිනිස්සුන්ට යමක් කරන්න ඔබතුමාර කටයුතු කරන හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඊට වැඩි ඊගෙන කතා කරනවා. මට විනාඩි 10 ද කොහෙද තියෙන්නේ. ඊළඟට
නැමැතිතුමා තව විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට.
මම අහගෙන හිටියා නලින් බණ්ඩාර නියෝජ්‍ය ඇමතිතුමා ලොකු කතාවක් කරා. ඉතිහාසයේ වැඩිම ආයෝජන ගැන අහලා තියෙන්නේ මේ ආණ්ඩුව කිව්වා. සිහින තිබුණාට කෝටියක් අතේ නැයක රුපියලක් කිව්වා. දැන් ගෙනවගත් තෙල් පිරිපහදුව එකක් ගෙනවක් ඕමානෙන් තව එකක් ගෙනවා කිව්වා. මේක හරියට මම හිතේ ඩුබායි රටේවත් එක්සත් අරාබි එමිරාජ්‍යවත් නැහැ ඒ තරම් තෙල් පිරිපහදුව. ඇමරිකන් ඩොලර් බිලියන 12ක තව පිරිපහදුවක් ගෙනවා කිව්වා. මේවා නිකන් මේ රට රවටන්න කියන කතාවල්. දැන් කියනවා ඕමානේ තෙල් ඇමතිත් ආවා ඒ හින්දා වැඩේ හරි කියලා. ගරු මන්ත්‍රීතුමනි අපි යනවා පන්සලක මුල්ගලක් තියන්න. පන්සල මුල්ගලද හාමුදුරනේ අපි පන්සලට යනවා. හැබැයි ගියාට පන්සල හදන්නේ අපනේ හාමුදුරෝ කායිකවත් සල්ලි ගන්න පන්සල හදන්නේ දායකින්ගේ. ඕමානේ තෙල් ඇමති මේ කෝට් එකක් ගහලා මෙහෙ ගෙනාලා මේක තියන කිව්වට තෙල් ඇමති සල්ලි දෙනවා කියලා කියන්නේ නැහැ කොහෙවත්. දැන් කියනවා අපි අර වර්තා හදනවා මේ වර්තා ප්‍රෙස් රිලීස් එකක් ඇවිල්ලා තියෙනවා. එතන මේ මොකවත්ම කරන්නේ නැතුවද ඇමතිතුමා ගහලා මුල්ගල තියාගත්තේ. ඉතින් මේවා මේ ආකාරයට මේ ආයෝජන මහා ලොකුට එනවා එනවා කියලා කතා කරලා ආපු ආයෝජනයක් අවුරුදු 4ක් තිස්සේ මේ ආණ්ඩුව කරපු කියපු දෙයක් නැහැ. ඊළඟට අපේ ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා දැන් ටික ඉස්සෙල්ලා කතා කරා මම හරි ආසයි එතුමා කතා අහන කතාව සම්පූර්ණ අහයිටියා. එතුමා ඉස්සර මේ පැත්තේදී විපක්ෂයේදී ඔය සැංග්‍රිලා හෝටලේ හදනකොට කැත්‍රිච් කියන්නේ මොකද ඒ චීන සමාගම ඒක මොකද්ද කියලා ඇහුවා. ඒක මොකද්ද කියලා උඩ පැන පැන එදා සැංග්‍රිලා හෝටලේ හදනකොට අපි හිතුවේ එක්සත් ජාතිපක්ෂයේ බලපෑම තුන වාසේ සැංග්‍රිලා හෝටලේ ගඩොල් ගැටේ කරලා ගෝල් පේස් එකේ මුහුදට දාන කියලා එදා කතා කරපු විදිහට. හැබැයි ඉතින් මේගොල්ලොත් මොනව හරි ගත්තියන් දැන් රින්ගන්නේ සැංග්‍රිලා කාසට. එදා කිව්වා මේක ඉඩම් විකරට පාවදුනා මෙහෙමයි කියලා. හැබැයි සැංග්‍රිලා හෝටලේ හදපිකෙන් ආයෝජකව ගෙන්න ගන්න මොනතරම් පහසුවක් වුණාද කියන එක සම්බන්ධව එදාට වැඩියම හිතේ ඇවණ්ඩුවේ මැතියම් දරන අද තේරෙනවා.
ගරුමන්තුමා කාලයේ අවසන් කැටියෙන් අවසන්
කරනවා. හැබැයි එදා ඒ වෙනකොට මේ සම්බන්ධව පහර ගහලා අපි අපහාසයට ලක් කළා උපහාසයට ලක් කළා කතර. ඒ නිසා අපි අවසාන මට විනාඩියක් දෙන්න ගරුමන්තීතුමනි මම කියනවා මේ ආණ්ඩුව මේ මොනවාකවත් ආපු ආයෝජනයක් නැහැ. තවත් දැනුත් විවෘත කරනවා. විවෘත කරන්නේ මහින්ද රාජපක්ෂගේ හැදපු ගොඩනැගිලි අවශ්‍ය ව්‍යාපෘතිවල විවෘත කරගෙන යන්නේ. මුල් ගල් තියන්නේ ඒ සල්ලි ආපර ගෙනාවු සල්ලියකුත් නැහැ. කරපු දෙයක්කුත් නැහැ. අවුරුදු 4ක් යනකොට අවුරුදු 4ක් තිස්සේ වෙලා තියෙන මේ ආණ්ඩුවට
නඩපුනටුත් නැහැ.
බෙරේ පළුවකුත් නැහැ. එච්චරයි ගරුමන්තු වෙලා තියෙන්නේ. අපි අවසාන වශයෙන් කියනවා. රට ඉතාම බරපතල ආර්ථික අගාධයක අර්බුදයකට මේ ආණ්ඩුව දාලා ඉවරයි. මේ ආණ්ඩුව දාලා ඉවරයි. දැන් කියනවා අර බොහොම හොඳ ආයෝජනයක් ගෙනාවා කියලා. කියන ග්‍රාමසේක වාර්තා
බලන්න
නැහැලු චරිත සාධක බලන්න නැහැලු එහෙම හාදයක් ගෙනහලා තමයි මහ බැංකුව වාර්තිනේ මෙන්න මෙතන හිටිය අගමැතිතුමා දැන් ගියා එහෙම චරිත සාධක ග්‍රාමසේක සාධක බලන්න නැතුව උපැන්න සාධක බලන්න නැතුව පුරේසිවයිත් බලන්න දුන්නා කෝටි 14000ක්
මාරුනා
ඉන්න ඔය එන කට්ටියගෙන තව ටිකක් හොඳින් හිටිය බලා හිටියත් හොඳයි මෙයා මෙතන උත්තර දෙන්නේ ඉදිරි කාලෙදී ඔබතුමාට බොහොම ස්තුතියි
අවසන් කරා ගරු ජේසී අලෝත්වල අමැතිතුමා
ඔව් ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අද දිනේ අපේ මනෝගණිෂ නැමැත්තුමාගෙත් ඒ වගේම සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයේ වැයශීෂ යටතේ විශේෂයෙන් මතක් කරන්න ඕනි ශ්‍රී ලංකා අපනයන ශේෂයේ ප්‍රගතියක් මේ කාල සීමාව තුළ ලබලා තියෙනවා. අපේ කතා කරපු මන්ත්‍රීතුමා සෝෂා මන්ත්‍රීතුමා කිව්වා එයාලා තියපු කාර්යාල කර්මාන්තසාල අපි යුත් කරනවා කියලා මම මතක් කරන්න ඕනි. එතුමල්ලාට එතුමල්ලාගේ කාලෙදී ආයෝජන කලාපවල ඉඩම් එහෙම පිටිම ඉතුරු වෙලා තිබුණා. නමුත් අද මේ වෙනකොට ඒවා ප්‍රමාණවත් මදි වෙලා අපි අලුතෙන් ආයෝජන කලාප ඇති කරගෙන යනවා. ඒ නිසා ඒ වගේම 2015 සිට මේ දක්වා අපනයන කිරීමේදී ලද විදේශ විනිමය කැපී පෙනෙන ලෙස වෙනස් වෙලා තියෙනවා. 2016 දී ඩොලර් බිලියන 17.4ක් වුණ ආදායම අපනන ආදායම 2017 දී 10.3ක වර්ධනයක් වාර්තා කරමින් බිලියන 19.2ක් දක්වා ඒ වගේම 2018 වසරේදී බිලියන 22.8ක් දක්වාත් වර්ධනය වෙලා තියෙනවා. මේක 2018 දී බිලියන 22.1 දක්වාත් ඉස්සරහට ඇවිල්ලා 94%ක වැඩිවීමක් පෙන්නලා තියෙනවා 2015ට සාපේක්ෂව. ඒ වගේම අපි මතක් කරන්න ඕනි අපිට GSP Plus සහනය ලැබීම නිසා විශේෂයෙන්ම ඇඟලුම් ශ්‍රේෂ්ඨයේ ඇතුළු ඒ වගේම මත්ස්‍ය ශ්‍රේෂ්ඨයේ ආදායම අපිට වැඩි වෙලා තියෙනවා. ඒ වගේම පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ කාලෙදී අපිට GSP Plus ඒ බදු සහනය නොමැතිවීම නිසා ඇඟලුම් ශ්‍රේෂ්ඨයේ විශාල පසුබෑමකට ලක් වෙන සිද්ධ වුණා. ඒ වගේම අපේ රටට තිබුණු ඒ ආදායම් මාර්ග විශේෂයෙන් බංග්ලාදේශ වගේ රටවල් වලට වාසිදායක තත්වයකට යන්න සිද්ධ වුණා. ඒ පාඩුව මං හිතන් දීර්ඝ කාලයක් අපේ රටට බලපෑවා. ඒ එවැනි තත්ත්වයන් නිසා තමයි අපට විශාල පසුබෑමකට ලක් වෙන්න සිද්ධ වුණේ විශේෂයෙන්ම පහුගිය රජයේ කාලේ. ඉතින් වර්තමානයේ අපි ඉතාම සතුටු වෙනවා අපේ රජයට පුළුවන් වෙලා තියෙනවා ඒ අපිට නොලැබිලා තිබුණු GSP Plus ලබා ගන්න. ඒ වගේම ඒකේ ප්‍රතිඵල අද ලබාගෙන තියෙනවා. ඒකේ ප්‍රතිඵල තුල අපේ රටේ අලුතෙන් රැකියා විශාල ප්‍රමාණයක් ඒ ශ්‍රේෂ්ඨ තුල ඇති වෙලා තියෙනවා. වගේම ආදායමත් වැඩි කරගන්න අපිට අවස්ථා උදා වෙලා තියෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අද මේ අනුව අපේ රටේ විශේෂම ආයෝජන කලාප අපි බිංගිරිය ප්‍රදේශයේ අලුතෙන් ඉදිකරන ලද ආයෝජන කලාපයට මේ වන විටත් ආයෝජකයෝ ගණනාවක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මම මතක් කරන විශේෂම අමාත්‍යවරයාට අපි මාවතකම අපේ දැනට තියෙන ආයෝජන කලාපයේ පුළුල් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ සඳහා අවශ්‍ය ඉඩම් නිරවුල් කරගෙන එහෙම නැත්නම් ඒ ඉඩම් ප්‍රමාණය ලබා ගැනීම සඳහා තිබුණු බාධක දැන් ඉවත් කරගෙන ගිහිල්ලා තියෙනවා. මම ඇමතිතුමාගෙන් ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා අපේ ප්‍රදේශයේ විශේෂයෙන්ම කුරුණෑගල අවට විශාල සංවර්ධනයක් ඇති වෙන නිසාත්, ඒ වගේම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු කුරුණෑගල ප්‍රදේශයට ඉතාමත් ඉක්මනින් අවසන් වීමට නියමිත නිසාත් අපේ ආයෝජන කලාපයේ පුළුල් කරගන්න වැඩසටහන සඳහා විශේෂයෙන්ම ඇමතිතුමාගේ අවධානය යොමු කරලා ඒ සඳහා ඔබතුමාගේ සහයෝගය හඩිනමින් ඒක ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඇමතිතුමාටත් අපේ ප්‍රදේශයේ නියෝජ්‍ය අමාත්‍යතුමාටත්. ඉතින් ඒ වගේම අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනි මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී බිවයි ආයතනයේ සමහර වැඩ කටයුතු වලදී අපි ඇමතිතුමාට මතක් කරනවා යම් යම් නිලධාරීන් යම් යම් ප්‍රමාදයන් සිදු කරලා තියෙනවා සමහර වැඩසටහන්වලදී. අපි එක පැත්තකින් ඇමතිතුමාට ඉස්තුතිවන්ත වෙනවා මෙම ආයෝජකයන් දිරිගන්වන්න වැඩ කටයුතු ගණනාවක් ක්‍රියාත්මක කරන අතර මෙවැනි ප්‍රමාද කරන නිලධාරීන් සම්බන්ධෙනුත් ඔබතුමා යම් වැඩපිළිවෙලක් යොදවන්න ඕනේ. මොකද ආයෝජකයෝ අධෛර්යමත් කරන්න යම් යම් අය කටයුතු කරනවා සමහර අවස්ථාවලදී. ඒ පිළිබඳව අපේ කනගාටුව ප්‍රකාශ කරමින් ඒවා වළක්වා ගැනීම සඳහා ඔබතුමාගේ අවධානය යොමු කරන ලෙස අපි පැහැදිලිව මතක් කරන්න ඕනි. ඒ වගේම අපේ විශේෂයෙන්ම මම මුලින් මතක් කරා වගේ GSP Plus අපිට දැන් ලැබිලා තියෙන නිසා ඒ සම්බන්ධයෙන් තව තවත් අපි දිරිමත් කරමින් විශේෂයෙන්ම ආයෝජකයන් මේ වාසිය ලබා ගැනීම සඳහා යම් යම් ශ්‍රේෂ්ඨයන්වල විශේෂයෙන්ම අලුත් කර්මාන්තශාල ආරම්භ කරන්න උනන්දුවෙන් ඉන්නවා. ඒ සඳහා අපේ සහයෝගය අපි ලබා දෙන්න ඕනේ, විශේෂයෙන්ම ඉඩම්, ඒ වගේම ඒ පහසුකම් ඒ ආයෝජකයන්ට ලබා දීම අවශ්‍යයි. අපිට මතකයි එදා අපේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා කර්මාන්ත අමාත්‍යවරයා හැටියට ඉන්න කාලයේදී විශේෂයෙන්ම ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා කාලෙදී ඇඟලුම් ශ්‍රේෂ්ඨයේ විශාල වර්ධනයක් ඉතාමත් ශීඝ්‍රයෙන් සිදු වුණා. ඒ අවධියේ කොයි ආකාරයෙන්ද ආයෝජකයන් සඳහා දිරිගැන්වීම් ලබා දීලා ඒ කටයුතු කරේ කියන එක අපි දන්නා ඇඟලුම් කර්මාන්තශාලා 200 ව්‍යාපෘතියේදී ඒ ශ්‍රේෂ්ඨයේ විශාල දියුණුවක් ඇතිකර ගැනීම සඳහා ඒ අවස්ථාවේදී අපේ ආයෝජන මණ්ඩලය විශාල උනන්දුවෙන් ඉතාමත් කාර්යක්ෂම ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා. අන්න ඒ ආකාරයෙන් අපේ ආයෝජකයන් වෙනුවෙන් තියෙන බාධා ඉවත් කරමින් කඩිනමින් ඒ නීතිමය තත්ත්වයන් සහ අවශ්‍යතාවයන් ඉටු කර දීම ඉතාමත් වැදගත් කියන එක අපිට මතක් කරන්න ඕනි. මොකද ඒ වකවානුව තුළ අපේ ප්‍රදේශවලත් විශේෂයෙන්ම කුරුණෑගල වැනි දුෂ්කරතා තියෙන ගම්මානවල ගමට කර්මාන්තශාලාව ගණනාවක් ආව, තවත් ඒ කර්මාන්තශාලා පැවැත්වෙනවා. ඉතින් ඒ නිසා එවැනි අවස්ථාවන් ලැබුණේ ඒ කාර්යක්ෂම සේවාවක් ලබා දීලා ආයෝජකයන් දිරිගන්වන අවස්ථාවන් ගණනාවක් ලබා දීලා ඒ ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙල නිසා ඒ තුලින් රැකියා ගණනාවක් අලුතෙන් අපිට ඇති කරගන්න අවස්ථාව උදා වුණා. ඒ වගේම අපේ අපනයන ආදායම වැඩි කර ගැනීමට අවස්ථාව උදා වුණා. විශේෂයෙන්ම ඒ කාර්යක්ෂම සේවාව නැවතත් ඇති කිරීමට අපේ ඇමතිතුමාට විශාල උනන්දුවක් තියෙනවා. ඒ වගේම ඒ සඳහා එතුමාට හැකියාව තියෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් උදා කරන්න එතුමාටත් ඒ වගේම නියෝජ්‍ය ඇමතිතුමාටත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ මනෝගණේෂන් අමාත්‍යතුමාගේ අමාත්‍යාංශයේ හින්දු කටයුතු අමාත්‍යාංශයේ ඒ වගේම එතුමා විශාල උත්සාහයක් ගන්නවා මේ සංවිධියාව ඇති කිරීම සඳහා. ඒ වගේම භාෂා සම්බන්ධයෙන් ඉතාමත් සමානත්වය කටයුතු කරන මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඒ පිළිබඳවත් එතුමාට ඒ කටයුතු ඉස්සරහට ගෙනියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ඒ වගේම අපේ මලික් සමර වික්‍රම මැතිතුමාට මේ කටයුතු ක්‍රියාත්මක කිරීමේදී විශේෂයෙන්ම අපේ රටේ අපනයන ආදායම ඉහළ දාන්න කර්මාන්ත ශ්‍රේෂ්ඨයේ ඒ හැම අංශයක්ම දිරිගන්වලා කාර්යක්ෂම ක්‍රියාත්මක කරන්න එතුමාට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් එතුමාට ඒ කටයුතු කරන්න ඒ තියෙන හැකියාව උපරිමයෙන් ප්‍රාවිච්චි කරන්න අවස්ථාව උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
ගරු අරන්දික ෆෙනාන්ඩෝ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 15ක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම මේ වැදගත් අමාත්‍යංශ දෙකේ කාර්ක සභා අවස්ථාවේදී විශේෂයෙන් ගරු මලික් සමරවික්‍රම මැතිතුමා සහ මනෝ ගණේෂන් අමාත්‍යතුමා අමාත්‍ය දූරධරණ මේ අමාත්‍යංශ දෙකේ වැසිසත් එක්කලා මේ අවස්ථාව ලබා දීම සම්බන්ධ ස්තුතිවන්ත වෙනවා. මුලින්ම මගේ ගරු මලික් සමරවික්‍රම මැතිතුමාගෙන් මම අහන්න කැමති ඔබතුමාගෙන් So I just want to ask you just a simple question. Then obatumalla kiyenawa obatumalla billion 1.9 ek ayojana genalla thiyenawa kiyala. Mata danaganna puluwanda then me billion 1.9 in 2015 avuruddatin pasuwa kochcharaka pramanayak ayojana ekadin මුලින් 2015ට ඉස්සල්ලා සංකල්පවට අමතරව මේ 2015න් පස්සේ තමුන්නාන්සලා ආයෝජන කීයක් අත්සන් කරලා තියෙනවද කියලා මේ බිලියන 1.9 අතර.
Honorable Malik Samarawikrama.
Yes, actually, from the FDIs received, if you are referring to the FDIs received, FDIs receives from 2015 to date, 2018, 52% has been on projects which were approved before 2015.
15, yeah.
48% is after 2015. And last year, we have signed approved projects for $2.5 billion. Of course, they will be implemented in this year and in the coming.
So that means that you all have signed these 50% after 2015 and before...
No. 52% of the funds received, the foreign direct investment received, was for approvals granted before 2015.
Yeah.
48% of what has been received from 2015 onwards has been for projects approved by this government. But in addition to that, last year alone, we have approved projects up to $2.5 billion.
ගරු සභාපතිතුමනි මට මේ පැහැදිලි කිරීම කරගන්න උවමනා වුණේ දැන් මේ බිලියන 1.9ක ආයෝජන තමුන්නාන්සලා මේ දැන් හුඟ දෙනේ මම අහන විට තමුන්නාන්සලාගේ පාර්ශවයේ කතිකයෝ කතා කරනකොට මේ මුළු බිලියන 1.9ම තමුන්නාන්සලාගේ කාලේ ආවිදර තමයි හුඟ දෙනෙක් කතා කළේ. හැබැයි මෙතනදි කියන්නට ඕන ශැංග්‍රිලා හෝටල් සමූහය ඊළඟට පෝට් සිටි එක ඒ වගේම ගත්තාම වරාය ගුවන්තොට බලව සහ ඒත් එක්කලා ඒ ආශ්‍රයෙන් ආව ඒ ආයෝජනත් එක්ක ගත්තාම මම සතුට වෙනවා. මා ගරු ඇමතිතුමාගේ පිළිතුරේ මම කතා කරන්නම්. ඒ කියන්නේ 50%ක් විතර ඇවිල්ලා තියෙන 2015න් පෙර. එතකොට අවුරුදු 4.5ක් තමුන්නාන්සලාගේ දැන් කාලේ ඉවරයි. දැන් තමුන්නාන්සලා මේ අවුරුදු 4.5ක කාලයේදී අද තමුන්නාන්සලා කතා කරනවා රබර් ෆැක්ටරි එකක් ගැන, කළුතර රබර් ෆැක්ටරි එකක් ගැන කතා කරනවා. ඊළඟට තමුන්නාන්සලා කතා කරනවා අනාගතයේදී දැන් තමුන්නාන්සලා මුල්ගල් තියපු අනාගතයේ ඉදිවෙන්න තියෙන මේ ඔයිල් රිෆයිනරි එකයි සිමෙන්ති කර්මාන්ත ශාලාවයි ඒ වගේම තමයි තමුන්නාන්සලා කතා කරනවා තවත් ඔයිල් රිෆයිනරි එකක් ගැන. එතකොට මේ රටේ මිනිස්සුන්ට තියෙනවා තමුන්නාන්සලා පිළිබඳ පොඩි අවිශ්වාසයක් ගරු යමතුනේ. මොකද ඒ අවිශ්වාසය තමයි තමුන්නාන්සලා මේ විදිහටම අතිගරු ජනාධිපතිතුමාව කුරුණෑකට අරන් ගිහිල්ලා ආයෝජන එක්ක ගිනල්ලා වොක්සගන් කර්මාන්ත ශාලාවක් සම්බන්ධ වැඩිදුර කතා කරන්නේ නැහැ. තමුන්නාන්සලා ඒ විදිහටම කිව්වා. හැබැයි ඒක සිද්ධ වුණේ නැහැ. අද වෙනකොට ගරු ඇමතිතුමනි මේ මගේ ගාව තියෙන මේ බ්‍රිජ් කියන සඟරාවට රොෂේල් පලිපාන ගුණරත්න කියන කෙනා ලියනවා ශ්‍රී ලංකා ඉම්පෝර්ට්ස් ඇන්ඩ් එක්ස්පෝර්ට්ස් ස්නැප්ෂොට් ඇන්ඩ් ඔපර්චුනිටීස් ෆෝ ග්‍රෝත් කියන ඒක කියනවා ගරු ඇමතිතුමනි ද ඩෙෆිසිට් ඉන් ද ට්‍රේඩ් අකවුන්ට් එක්සීඩඩ් ද US ඩොලර්ස් 1 බිලියන් මාර්ක් බයි ඩිසෙම්බර් 2017 ෆෝ ද ෆස්ට් ටයිම් සින්ස් නොවෙම්බර් 2012. එතකොට ඒකම කියනවා we also need to gradually move away from the traditional methods and cater towards the global consumers needs which are constantly involving. මේක කියන්නේ ඇත්තටම අපේ ආනයන සහ අපනයන අතර පරතරය විශේෂයෙන්ම ගත්තාම US ඩොලර්ස් බිලියන 1ක් බවට පත් වෙලා තියෙනවා. මේක 2012 ට පස්සේ පළවෙනි වතාවට තමයි කියලා මේ තත්ත්වය ඇති වෙලා තින්නේ. ඒකෝර ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. විශේෂයෙන්ම අපි රටක් හැටියට කල්පනා කරන්න ඕන දේ තමයි විශේෂ අපේ exports and imports ගත්තාම exports වැඩි කරන්න විශේෂයෙන්ම ගත්තාම අපේ අනිකුත් නිෂ්පාදන කෘෂිකාර්මික නිෂ්පාදන කාර්මික නිෂ්පාදන ඒ වගේම තමයි දැන් අද කවුරු මොනවා කිව්වත් තමුන්නාන්සලා අද ඇතිලා තියෙන මේ අලුත් වරායත් එක්කලා ගුවන්තොටුපළත් එක්කලා මේ කලාපයත් එක්කලා ඇති වෙලා තියෙන මේ තත්ත්ව ප්‍රයෝජනට අරගෙන ඒ තත්ත්ව විශේෂයෙන්ම අපේ රටේ exports දියුණු කරන්න මං හිතන්නේ සාම්ප්‍රදායික ක්‍රමවේද වලින් බැහැර වෙලා exports දියුණු කරන්න ඕනයි කියන තැනට අද රට ඇවිල්ලා තියෙනවා. අද දැවැන්ත විදියට මේ රටේ මිනිස්සු දුක් විඳිනවා හැමතුමනි. අද අපේ රටේ imports වැඩි වෙලා තියෙනවා. ඒවට අපි විශාල වශයෙන් ඩොලර් වලින් අපිට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි අපේ රටේ නිෂ්පාදන වැඩි නොකරුවොත් අපි අනාගතයේදී අපි මොන ආණ්ඩුව ආවත් අපි ස්ථිර ප්‍රතිපත්තියක් තුළ මේ නිෂ්පාදන ආර්ථිකය, කෘෂිකාර්මික ආර්ථිකය, කාර්මික ආර්ථිකය විශේෂයෙන්ම අපේ exports වැඩි කරන්න අපි ඒ විදිහට manufacture කරේ නැත්නම් මම හිතන්නේ රටක් හැටියට අපි ඉතාමත් අඳුරු යුගයකට යමින් පවතිනවා කියලා කියන්න තියෙනවා. දැන් තමුන්නාන්සලා කල්පනා කරා ඔය මේ ගුවන් තොටුපළ ගැන ගත්තොත් ගුවන් තොටුපළ දැන් මම ගුවන් ක්ෂේත්‍රයේ හිටපු කෙනෙක් අපි දැකපු කාරණාවක් තමයි මේ රටේ ගුවන් නියමුව හැමදාමත් කව දෙවනි ජාත්‍යන්තර ගුවන් තොටුපළක අවශ්‍යතාවය. ඒ ඇවිල්ලා මත්තල ගුවන් තොටුපළ දෙවනි ජාත්‍යන්තර ගුවන් තොටුපළ හැටියට හැදුවාම ගුවන් නියමුව මේ ක්ෂේත්‍රේ ඉන්න අය ගොඩාක් දෙනෙක් සතුටු නැහැ. මොකද අපි හැමදාමත් අමතර ඉන්ධන අරන් ගියා. අපිට තිබිච්ච ළඟම ගුවන් තොටුපළ තමයි ත්‍රිචීසා ත්‍රිවෙන්ඩ්‍රම් ගුවන් තොටුපළවල ඉන්දියාවේ. නිකමට අපි හිතමු කටුනායක ගුවන් තොටුපළ ලොකු වර්ෂාවක් වැහැලා ගම් අතර තත්ත්වයක් ඇති වුණොත් අපි ළඟම තියෙන ගුවන් තොටුපළට ගිහිල්ලා අපේ ගුවන් යානා බාණ්ඩ ඕනා. එතකොට අපිට දෙවනි ජාත්‍යන්තර ගුවන් තොටුපළක අවශ්‍යතාවය තියෙද්දි තමුන්නාන්සලා මොකද්ද කරේ? ඒ ගුවන් තොටුපළ සම්පූර්ණයෙන්ම බාල්දු කරලා ඒ ගුවන් තොටුපළ සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තර ඉදිරි හැල්ලුවට ලක් කරලා ඒ ගුවන් තොටුපළට අරන් ගිහිල්ලා තමුන්නාන්සලා වීටික දානවා. අපිට අපේ ආණ්ඩුව ගුවන් තොටුපළ හැදුවට පස්සේ අපිට කාලයක් තිබෙන අපි පරාජයටපත් වුණා. අපිට මේ ගුවන් තොටුපළ මහකට් කරන්න ඊළඟට කරන්න ඕන මහකටින් කියන දේ අපි නිකන් විකුණලා දාන එක නෙමෙයි, ඒවා බාල්දු කරන එක නෙමෙයි. අපි දැක්කා තමුන්නාන්සලා වරාය ගැන කතා කරන හැටි. අපි ගත්තොත් ලෝක සිතියමේ හරියට මැද්ද තියෙන රටක් ලංකාව. ලංකාවෙන් පල්ලහැට තියෙන සප්තමහා සාගරය අපර පෙරාපර දිග නැව් යනවා එහාටයි මෙහාටයි. කොළඹ වරාය දියුණු වෙනකොට කොළඹ දියුණු වුණා, ලංකාව දියුණු වුණා. ලීක් වන් යූ කිව්වා සිංගප්පූරුව කවදා හරි කොළඹ වගේ තත්ත්වයකට ගේනවා කියලා කිව්වා. හැබැයි අපිට තිබ්බා කොළඹ වරාය දියුණු කරන ගමන්ම ඔය හම්බන්තොට වරාය මාකට් කරන්න, හම්බන්තොට වරාය බාල්දු කරන්න නෙමෙයි, හම්බන්තොට වරාය මොනවා වුණත් අවුරුදු ගණනකට පස්සේ හම්බන්තොට වරායක් ඉදිරියම කියන්නේ අපේ රටේ ආර්ථිකයට ලොකු ශක්තියක්. ඒක තමුන්නාන්සලා බාල්දු කරන්නේ නැතුව තමුන්නාන්සලා ඒක මාකට් කරා නම් අඩුම ගානේ අපිට මේට වැඩි අර ඒ අපි බලාපොරොත්තු වෙන තත්ත්වෙට එන්න තිබ්බ. හැබැයි තමුන්නාන්සලා මොකද කරේ? ඒක බාල්දු කරලා අවසානයේ චීනට විකුණලා දැම්ම. අද වෙනකොට තත්ත්වය තමයි තමුන්නාන්සලාට අපිට ඒ ස්වර්ණමය අවස්ථාව නැති වෙලා තියෙනවා. අද තමුන්නාන්සලා සිංගප්පූර වාය වෙලා ඉන්නේ. අපි ඔය දෙවෙනි වරාය හදලා කොළඹ වරාය දියුණු කරලා අපි නාවික ක්ෂේත්‍රයේ හබ් එකක් හැටියට නැත්නම් ගුවන් ක්ෂේත්‍රයේ හබ් එකක් හැටියට වෙළඳ හබ් එකක් හැටියට අපි මේ රට අපි හරියට ඒ ප්‍රතිපත්තිය වෙනස් කරන්නේ නැතුව රජයක් ආවම ඉස්සෙල්ලා කරපු රජයේ දේවල් වෙනස් කරන්නේ නැතුව ප්‍රතිපත්තියක් හැටියට ඉස්සරහට කියලා මේක දියුණු කරන්න වැඩ කටයුතු කරා නම් මාකට් කරා නම් ගරු ඇමතුමනි මම හිතන්නේ මේක ඊට වැඩිය වටිනවා, මේ විකුණනවට වැඩිය. ඒ වගේම තමයි දැන් දිගින් දිගටම තමුන්නාන්සලා කතා කරනවා. විශේෂයෙන්ම දැන් තමුන්නාන්සලාගේ ආයෝජන සම්බන්ධ එක පැත්තක අපි කනගාටු වෙනවා. තමුන්නාන්සලාට දැන් අවසාන දවස් කීපය ඇවිල්ලා තියෙන්නේ. තව මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ වෙනකොට ජනාධිපතිවරණේ නාම යෝජනා කැන්දන්න ඕන. මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ වෙනකොට නව ජනාධිපතිවරයෙක් පත් වෙන්න ඕන. ආණ්ඩුව ඉවරයි, තමුන්නාන්සලා ගෙනාව ආණ්ඩුවේ කාලය ඉවරයි. දැන් තමයි තමුන්නාන්සලා අවුරුදු හතර මාර්ගකට පස්සේ ආයෝජන ගැන කතා කරන්නේ. අඩුම ගානේ තමුන්නාන්සලට මේකේ සාක්ෂ්‍යතා වාර්තා ෆීසිබිලිටි රිපෝට් එකවත් අඩුම ගානේ ෆීසිබිලිටි රිපෝට් හදලා මේකේ පරිසර වාර්තා හදලා මේ දේවල් හරියට කරන්නවත් මම හිතන්නේ තමුන්නාන්සලට සෑහෙන කාලයක් යනවා. ඉතින් ඒක නිසා මම හිතනවා දැන්වත් අපේ රටේ වෙනස් නොවන ආර්ථික ප්‍රතිපත්තියක්. ඒ වගේම තමයි වෙනස් ආයෝජන සම්බන්ධයෙන් ගත්තත් එහෙමයි. මට මතකයි තමුන්නාන්සලා මේ ආණ්ඩුව ආව දවසේදී හරියට පහර ගෙවුවා සැචරික් ඩිවලොප්මන්ට් ගැන. විශේෂයෙන්ම ගත්තාම තමුන්නාන්සලා සැචරික් ඇක්ට් එක ගැන තමුන්නාන්සලා දිගින් දිගට පහර ගෙවුවා. තමුන්නාන්සලා කිව්වා ඇක්ට් එක වෙනස් කරන්න ඕනයි කියලා. ආයෝජකින්ද දෙන සහන සම්බන්ධයෙන් තමුන්නාන්සලා දිගින් දිගටම ආණ්ඩුවට පහර ගෙවුවා. හැබැයි අද වෙනකොට තත්ත්වය තමුන්නාන්සලා එහෙම ඇක්ට් එකක් වෙනස් කරලත් නැහැ. බීඔඒ එක සම්බන්ධයෙන් තියෙන මම සමහරක් මේ දේවල් ගැන මම මේ වෙලාවෙදි කියන්නේ නැහැ අඩුපාඩු ගැන. හැබැයි සමහරක් වෙලාවට ආණ්ඩු බීඔඒ එක තියෙද්දි බීඔඒ එක පැත්තක තියෙනවා ඉන්වෙස්ටර්ස්ලා ඇවිල්ලා හම්බෙන්නේ රාජ්‍ය නායකින්ව. සමහරක් වෙලාවට රාජ්‍ය නායකයෝ මම කවුද කියලා මේලා කතා කරන්නේ නැහැ. සමහරක් වෙලාවට ඒ වලට සම්බන්ධ අය වෙනත් ගනුදෙනු කරලා බීඔඒ එක පැත්තක. එහෙම තමයි ඉන්වෙස්ටර්ස්ලා ලංකාවට එන්නේ. ඉතින් ඒක නිසා මම හිතනවා මේ තත්ත්වයන් තීරුම් අරගෙන අපි වෙනස් වෙන්න ඕනේ කියලා. ඊළඟට ගරු
නලින් බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යතුමා.
ඒතවත් අපේ මන්ත්‍රීතුමා අරුන්දික මන්ත්‍රීතුමා මම හිතන්නේ මේ කිව්වේ පැහැදිලිව ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ ප්‍රකාශය කිරීම ගැන. ඇත්තටම ඔබතුමා කියපු தත්ත්වය තමයි 2015 කලින් තිබුණේ. ඒ தත්ත්වය අපි නැති කරලා තමයි අද
මගේ වෙලාව දෙන්න
මේ தත්ත්වය කැටියෙන් අවසන් කරන්න ජයමත්තුමා.
හරි
කැටියෙන් අවසන් කරන්න.
ගරු හම්බෙන්නේ ඉස්සර. දැන්
මම කතා කරන්න කැමති ගරු
සභාපතිතුමනි
ඔබතුමාගේ මන්ත්‍රීතුමාගේ අමාත්‍යංශය මම හිතන්නේ මේ රටේ දැවැන්ත බලාපොරොත්තු ගොන්නක් එක්කලා මේ යහපාලන ආණ්ඩුව ආවේ. අවුරුදු 30ක යුද්ධ අවසන් කරාට පස්සේ තමුන්නාන්සලා දිගින් දිගටම පහර දුන්නා මහින්ද රාජපක්ෂ රජයේ රිකන්සිලේෂන් ගැන. රිකන්සිලේෂන් කරේ නැහැ, රිකන්සයිඩ් කරන්න දුන්නේ නැහැ, තමුන්නාන්සලා ජාතීන් අතර සමගිය ඇති කරන්න දුන්නේ නැහැ, සංවිධාන නැති කළා. එහෙම කාරණාවක් තමුන්නාන්සලා කිව්වා. මම තමුන්නාන්සට ගරු අමතුමනි මම මේ වෙලාවේදී කියන්නට ඕන අපේ ප්‍රදේශ පුත්‍රන් දිස්ත්‍රික්කයේ උඩින් තියෙන මන්නාරම ඔය නැගිනිර පළාත තමුන්නාන්සලට මතකයි. අද ඊයේ අපි දැක්කා නවසීලන්තේ වෙච්ච සිදුවීම. ඔස්ට්‍රේලියානු ජාතිකයේ හරියට වීඩියෝ ගේම් එකක් වගේ ගිහිල්ලා මිනිස්සුන්ව මරලා දානවා මුස්ලිම් පල්ලි ඇතුලේ. අද මානව හිම්කම් කොමසාරිස්තුමිය කල්පනා කරන්නට ඕන. අද ඔය මානව හිම්කම් ගැන කතා කරන අය කල්පනා කරන්නට ඕන මානව හිම්කම් කඩකරේ ම්ලේච්ඡ මිනිමරු එල්ටීටී ත්‍රස්තවාදී සංවිධානය. හැබැයි මානව හිමිකම් ආරක්ෂා වෙන්නේ කොහොමද? ආරක්ෂා වෙන්නේ යුද්ධය අවසන් කරලා යුද්ධයත් එක්කලා ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම නැති කරාත් එක්කම තමයි මානව හිමිකම් ආරක්ෂා වෙන්නේ. ගරු අපතුමනි, විශාල වශයෙන් මන්නාරම් දිස්ත්‍රික්කයේ මිනිස්සු ඇවිල්ලා පුත්තලන් දිස්ත්‍රික්කේ පදිංචිනවා. විශාල වශයෙන් මිනිස්සුගේ මානව හිමිකම් කැඩිලා මිනිස්සු ජනජීවිත අවුල් වෙලා මිනිස්සුන්ගේ විශේෂම ලේ ගංගාවක් කඳුළු ගංගාවක් එක්කලා හිටව මිනිස්සු ඇවිල්ලා පුත්තලන් දිස්ත්‍රික්කේ වගේ තැන්වල පදිංචිනවා. එතන තමයි මානව හිමිකම් කැඩුනේ. මානවකම් ආරක්ෂා කරන්න තමයි මම හිතන්නේ ඒ මිනිස්සුගේ ජන ජීවිතේ නැවතවතාවක් නැවත පදිංචි කිරීම. සංගුපිටිය මුත්තුර වගේ පාලම් හැදුවා, දවැන්ත විදියට A9 වගේ පාරවල් හැදුවා, කොළඹ බම්බලපිටිය කොල්ලුපිටිය වගේ නගර
මන්තුමා තව විනාඩියකින් අවසන් කරන්න.
මට විනාඩි දෙකක් දෙන්න කරු සභාපතිතුමනි. මම අවසන් කරනවා. නැගිනිර පළාතේ සියලුම නගර නිර්මාණය කළා, යාපනය ගත්තාම සියලුම නගර නිර්මාණය කළා, දවැන්ත විදියට විදුලි යෝජනා ක්‍රම ගෙනල්ලා විදුලිය ලබා දුන්නා. මම හිතන්නේ තමුන්නාන්සලගේ ආණ්ඩු ගත්තම දැන් අද පැය හතරක් ලයිට් කපනවා. හැබැයි තමුන්නාන් අපි ඉහළ කොත්බලේ කෙරොල්ල පිටිය ඩොරොච්චෝලි වගේ තාපවිදුලි බලාගාරයක් ඇති කළා. හැබැයි අද වෙනකන් එකම විදුලි උත්පාදනය කරන විදුලි බලාගාරයක් නැහැ. මිනිස්සුන්ට තමුන්නාන්සල විදුලිය දෙන්නත් නැහැ. උතුරු නැගෙනහිර 100%ක් විදුලිය දීලා තිබ්බා. ඒ වලින් තමයි මම හිතන්නේ මානව හිමිකම් ආරක්ෂා වෙන්නේ. මම හිතනවා අද තාමත් මම හිතනවා අපි කරන්න ඕන දේවල් තියෙනවා. අපි එකක් දන්නවා, විශේෂයෙන්ම දෙමළ දරුවෝ සිංහල දරුවෝ අතර ඒ සම්බන්ධතාවය ඇති වෙන්න ඕන. ඒ වගේම තමයි දෙමළ දරුවෝ සිංහල ඉගෙන ගන්න ඕන වගේම සිංහල දරුවෝ දෙමළ ඉගෙන ගන්න ඕන. මේ ජාතීන් අතර මිශ්‍රණය වෙන්න ඕන. මේ රිකන්සිලේෂන් කියන දේ ඇති වෙන්න ඕන. ඒක අපි දන්නවා. අපි ඒක පැහැදිලිව දන්නවා. අපි මොකද අපි ජීවත් වෙන දිස්ත්‍රික්කවල සිංහල දෙමළ මුස්ලිම් කතෝලික හින්දු බෞද්ධ සියලු දෙනා අපි සාමෙන් සමාදාන ඉන්න දිස්ත්‍රික්ක. හැබැයි එකක් තමයි තමුන්නාන්සලා මොනවා කතා
කරන්නේ? මන්තුමා කැකින් අවසන් කරන්න.
මන්තුමා නවත්තපු තැන ඉඳලා අඩියක් ඉස්සරහට ගිහිල්ලා නැහැ. ওই ප්‍රදේශවල දියුණුව ගැන කතා කරත් එහෙමයි, මානව හිමිකම් ගැන කතා කරත් එහෙමයි, අඩියක් ඉස්සරහට ගිහිල්ලා නැහැ. අපි කියනවා
ගරු මන්තුමා කැටින් අවසන් කරන්න.
අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි එකක් කියන්න ඕන. මේ අමාත්‍යංශ දෙකම ඉතාමත් වැදගත් අමාත්‍යංශ මේ රටේ දියුණුව ගැන. ඉතින් ඒක නිසා මම හිතනවා රජය හැටියට මේකටත් වැඩිය මේ අමාත්‍යංශට අවධානය යොමු වෙන්න ඕන කියලා.
ස්තුතියි. ගරු අර්ශද සිල්වා ඇමතුමා.
අපේ අරුන්දික ප්‍රනාන්දු අපේ මිත්‍රයා මන්ත්‍රීතුමා කිව්වා මානව හිමිකම් සම්බන්ධයෙන් අපි අඩියක් ඉස්සරහට ගිහලා නැහැ කියලා. ඒක මම පිළිගන්නවා. අපි කිලෝමීටරයක් ඉස්සරහට ගිහලා තියෙනවා.
බොහොම ස්තුතියි. ගෞරව සින්නතම්බි යෝගේස්වරන්.
அலமிதாங்கம் உறுப்பினர் அவர்களே, இன்று எங்களது மனோகணேசன் ஐயா அவர்களின் அமைச்சுக்கள் பல இந்த சபையிலே ஆராயப்பட்டு கொண்டிருக்கின்றது. ஏனென்றால் அவருக்கு 4 துறை இருக்கிறது. ஒதுக்கப்பட்ட நிதியானது மிக குறைவாக ஒதுக்கப்பட்டிருக்கிறது. உண்மையிலேயே பௌத்த சாசன அமைச்சுக்கு 3 வீதத்திற்கு மேற்பட மொத்த ஒதுக்கீட்டில் ஒதுக்கப்பட்டிருக்கிறது. ஆனால் இந்து விவகாரம் உட்பட ஏனைய 3 துறைகளையும் உள்ளடக்கிய அமைச்சுக்கு சைவரதசம் 2 வீதமான வீதத்தில்தான் நிதி ஒதுக்கீடு நடைபெற்றிருக்கிறது. 2015 ஆண்டு இந்த அரசாங்கம் தேர்தலுக்கு வரும்போது ஒரு தேர்தல் விஞ்ஞாபனத்தை வெளியிட்டது. அதாவது வடக்கு கிழக்கிலே யுத்தத்தால் பாதிக்கப்பட்ட கோயில்கள் வடக்கு கிழக்குக்கு அப்பால் இருக்கின்ற பர்மநிலையில் கோட்டின் கீழ் இருக்கின்ற பகுதிகளுக்கான கோயில்களை புனர் நிர்மாணம் செய்வதற்காக விசேட நிதியை கொண்டு வருவதாக, விசேட நிதியை வழங்குவதாக இந்த அரசாங்கம் தேர்தல் விஞ்ஞாபனத்திலே குறிப்பிட்டிருந்தது. கடந்த வருடத்திலும் வரவு செலவு திட்டத்தில் அதை குறிப்பிட்டிருந்தேன். ஆனால் அது சார்பாக இதுவரை நடவடிக்கை எடுக்கப்படவில்லை. அது மாத்திரமின்றி இன்று எங்களது இந்து கலாச்சார அமைச்சின் கீழ் இருக்கின்ற இந்து கலாச்சார திணைக்களத்திற்கு நிரந்தர கட்டிடம் இல்லை. நீண்ட காலமாக அது ஒரு தனி அரச கட்டிடத்தில் வாடகைக்குத்தான் இருந்து வருகின்றது. ஆகவே அதற்கான நிரந்தர கட்டிடம் ஏற்படுத்தப்பட வேண்டும். பௌத்த திணைக்களத்திற்கு, அதே போன்று இஸ்லாமிய திணைக்களத்திற்கெல்லாம் நிரந்தர கட்டிடம் இருக்கும் போது இந்து விவகார திணைக்களத்துக்கு நிரந்தர கட்டிடம் இல்லை. அவை அமைச்சு மிக விரைவாக நிரந்தர கட்டிடத்தை ஏற்பாடு செய்ய முன்வர வேண்டும் என்று இந்த இடத்தில் கேட்டுக்கொள்வதோடு, நாவக்குடாவில் இருக்கின்ற இந்து கலாச்சார மண்டபத்தை அண்மித்து அங்கு நிலம் இருக்கிறது, ஆனால் நிலத்தை அங்கு கட்டிட வளம் இல்லாமல் இருக்கிறது. ஆகவே ஒரு பிரம்மாண்டமான பெரிய கட்டிடத்தை அங்கு தாவிப்பதற்கு இந்து கலாச்சார அமைச்சு முன்வர வேண்டும் என்றும் இந்த இடத்திலே கேட்டுக்கொள்கின்றோம். அத்தோடும் இலங்கையிலே இந்து அறநெறி பாடசாலையில் 600,000 மாணவர்கள் கல்வி கற்கின்ற போதும் அதற்கு 1.5 லட்சம் மாணவர்கள் அளவில் தான் சமூகம் எடுத்துக் கொண்டிருக்கின்றார்கள். காரணம், அதற்கான போதிய வசதிகள் ஏற்படுத்தப்படவில்லை. ஆகையால் அறநெறிக்கான நிதி ஒதுக்கீடு அதிகரிக்கப்பட வேண்டும். அதே நேரத்தில் ஆசிரியர்கள் அவர்களுக்கான விசேட கொடுப்பனவும் வேறொரு விதமாக அதிகரிக்கப்பட வேண்டும் என்று இந்த இடத்தில் கேட்டுக்கொள்வதோடு, ஞாயிற்றுக்கிழமைகளின் பிரத்யேக வகுப்புகளையும் தடை செய்வதற்கேற்ற ஒரு நிலையை இந்த அரசாங்கம் ஏற்படுத்த வேண்டும் என்றும் கேட்டுக்கொள்கின்றோம். இன்று இந்து கலாச்சார திணைக்களம் நடாத்துகின்றேன் கற்க நெறி என்னும் திட்டம். இந்த திட்டம் கலாச்சார திணைக்களத்திற்கு கீழே இருக்கின்றது. ஆனால் அது சிறந்த முறையிலே நடத்த முடியாமல் நிலையில் இருக்கிறது. ஆகையால் அதை அமைச்சு தேசிய கற்கை நிறுவனமாக அதை மாற்றி ஒரு பல்கலைக்கழக தரத்திற்கு ஏற்ற வகையில் அந்த கற்க நெறியை கொண்டு வர வேண்டும். அவ்வாறு கொண்டு வந்தால்தான் இந்து சமயத்தின் கற்க நெறி ஒரு தரம் வாய்ந்ததாக அமையக்கூடியதாக இருக்கும். இன்று ஏனைய சமயங்களுக்கு பல்கலைக்கழகங்களிலே அதற்கான பீடங்கள் சரியாக இருக்கிறது. ஆனால் எங்களது சமயத்தை பொறுத்தவரையில் அதற்கான பீடங்கள் கூட இன்னும் சில இடங்களில் கிழக்கு பல்கலைக்கழகத்தில் இன்னுமே உருவாக்கப்படாத நிலைமை காணப்படுகிறது. அவை இந்த கற்க நெறிக்காக தனியான ஒரு தேசிய கற்க நிறுவனத்தை உருவாக்கி ஏற்பாடு செய்ய வேண்டும் என்று அமைச்சை கேட்டுக் கொள்கின்றோம். அத்தோடு பௌத்த விவகார அமைச்சுக்கண்டு தனியான நிதி வழங்கப்படுகிறது. ஆனால் ஏனைய சமயங்களுக்கு அவ்வாறு இல்லை. ஆகவே பௌத்தத்துக்கு ஒரு நீதி, ஏனைய சமயங்களுக்கு ஒரு நீதி என்று இருக்கக்கூடாது. ஆகையால் பௌத்த விவகார அமைச்சுக்கு ஒதுக்கப்படுவது போன்று ஏனைய சமயத்தின் அமைச்சுகளுக்கும் நிதி தனியாக ஒதுக்கப்பட வேண்டும் என்று கேட்டுக்கொள்கின்றோம். திணைக்களத்திற்கு வேறு, அமைச்சுக்கு வேறாக ஒதுக்கப்பட்டிருக்கிறது. பௌத்தத்திற்கு மன்னார் அண்மையிலே மன்னாரிலே திருக்கீதீஸ்வர ஆலயத்தில் திரு சிவராத்திரி தினத்தை முன்னிட்டு அதற்கு முன்னாடி அங்கிருக்கின்ற வரவேற்பு வளைவு உடைக்கப்பட்ட ஒரு சம்பவம் எல்லோரும் அறிந்தது. ஆனாலும் அந்த திருக்கேதீஸ்வர சிவராத்திரி நிகழ்வு நடைபெறும் போது அது உடைக்கப்பட்டமையிட்டு நாங்கள் கண்டிக்கின்றோம், வேதனை அடைகின்றோம். அந்த இடத்திலே மீண்டும் வளைவு ஏற்படுத்தப்பட வேண்டும். ஆனாலும் நிரந்தரமான வளைவு உருவாக்கப்பட வேண்டும். ஆனாலும் அதை வைத்து சிலர் அரசியல் செய்யக்கூடாது. அங்கு இந்து மக்களும் பௌத்த மக்கள் அந்த மன்னிக்க வேண்டும் இந்து மக்களும் கத்தோலிக்க மக்களும் நீண்ட காலமாக ஒற்றுமையாக இருந்திருக்கிறார்கள். அவர்களது ஒற்றுமை சீர்குலையாத வகையில் இரண்டு சமயத்தை சேர்ந்தவர்களும் பேசி அந்த பிரச்சனையை தீர்க்க முன்வர வேண்டும் என்று இந்த இடத்திலே கேட்டுக் கொள்கின்றேன். அத்தோடு நீண்ட காலமாக இந்த சபையிலே கூறி வருகின்றேன், இந்து ஆலயங்களிலே உயிர் பலியிடுதல் நடைபெறுகின்றது, அதனை தடை செய்வதற்குரிய ஒரு சட்டம் கொண்டு வரப்பட வேண்டும். சட்டம் ஒன்று இயற்றப்பட்டு இந்து ஆலயங்களில் அந்த உயிர் பலியிடுதல் தடை செய்யப்பட வேண்டும். அதற்கும் ஒரு ஒழுங்கமைப்பை அமைச்சு செய்ய வேண்டும். திருக்கோணேஸ்வர ஆலயத்தை தொல்பொருள் என்ற வகையிலே உள்ளடக்கி அதன் அபிவிருத்திக்கு பெரும் தடையை தொடர்ச்சியாக விநியோகித்து வருகின்றது. ஆகவே திருக்கோணேஸ்வர ஆலயம் ஒரு இந்து பூமி, அது இந்து புனித பூமியாக மாற்றப்பட வேண்டும். அது தவிர அங்கு அந்த ஆலய வளர்ச்சிக்கு ஏற்ற அனைத்து நடவடிக்கைகளை மேற்கொள்ளும் போது தொல்பொருள் பகுதியினர் தடுக்காத வகையில் நடவடிக்கை வேண்டும். தொல்பொருள் என்றால் பௌத்தம் அங்கு ஸ்தாபிக்கப்படலாம், பௌத்த மதம் சார்ந்த கட்டிடங்கள் கட்டப்படலாம், ஆனால் இந்து சமயங்கள் சார்ந்த கட்டிடம் கட்டுப்படக்கூடாது என்று நீதிக்கு முரணாக செயற்படக்கூடாது. சிலர் அவ்வாறு செய்கின்றார்கள், தடை செய்கின்றார்கள். இது சம்பந்தமாகவும் கவனம் செலுத்த வேண்டும். எங்கு உண்மையிலே நீண்ட நாட்களாக சில இடங்களிலே சில தொல்பொருள்கள் தமிழர் பகுதியில் காணப்படலாம், ஆனால் அது என்னவென்றால் சமணர்கள் சார்ந்தவைகளும் அந்த தமிழர் பகுதியிலே இருக்கிறது. நாங்கள் அவ்வாறு ஆராய்வோமாயிருந்தால் இலங்கை என்பது ஒரு இந்து நாடு, இந்து பூமி. ஆகவே அது பௌத்தம் வந்து விஜயனும் கூட்டாளிமாரும் இங்கு வந்ததன் பின் தான் வந்தது. அதை அண்மையில் கூட நவசமாஜ கட்சியின் தலைவர் தெளிவாக சொல்லியிருந்தார், இந்த நாட்டின் பூர்வீக குடிகள் தமிழர்கள் என்று. ஆகவே தமிழர்கள் சமயம் இந்து சமயம் சைவ சமயம். ஆகையால் அவர் இந்து இலங்கையிலே நிறைய எல்லா இடமும் இருக்கின்ற தொல்பொருள்கள் எல்லாம் இந்து சமயத்தை சார்ந்தவை, அதை புரிந்து நடந்து கொள்ள வேண்டும். இந்து ஆலயங்களை உடைப்பதோ இந்து ஆலய சின்னங்களை உடைப்பதோ நிறுத்தப்பட வேண்டும். அண்மையில் திருக்கோணேஸ்வர ஆலயத்திலும் சிவலிங்கம் உடைக்கப்பட்ட சம்பவம் அறிந்த எல்லோரும் அறிந்திருப்பீர்கள். அதற்கும் எனது கண்டனத்தை தெரிவித்து இனிமேல் அவ்வாறான சம்பவங்கள் நடைபெறாத வகையில் நீங்கள் அரசாங்கம் பார்க்க வேண்டும் என்று கேட்டுக்கொண்டு விடைபெறுகின்றேன். நன்றி.